ගෞරවණීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ දේශනා මාලාවේ තුන්වෙනි දේශනාවට ආරම්භය ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ ශිරිම් දිනායේ සඳහා tempත් වෙලා සාදුකාරය පවතු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චේ භවෝත් ඉදප්පච්චා භවෝති ඉති පුත්තේන සතානන්ද අත්ති තිස්ස වචනියං කීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් දන්න පරිදි අපි සර්වච්ඡන් ආංශේ විසින් දේශනා කරන්නට ඉදිච්ච මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගනයි මේ දේශනා මාලාවට මාතෘකා සැපගන්නේ. මේ මහා නිදාන සූත්‍රය දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන දීර්ඝ සූත්‍රයක්. ඒ සඳහා ධර්ම මාතෘකාව වෙන්නේ මේ මහා නිදාන නමින් පටිච්ච සමුප්පාදයයි. ඒ පටිච්ච සමුප්පාදයේට ඒ ධර්ම මාතෘකාව නැත්නම් මේ කතාපාබතය හටගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන ඒ ප්‍රකාශය මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ගැඹුරු වගේම පේනවා. ඒක මට පහසුවෙන් පැහැදිලි වෙලා වැටෙනවා උස්ස වැටෙනවා කියන වගේ කතාවක් නිසා සරොත්චන්ද සදාන් කරනවා ආනන්දේ එහෙම ප්‍රකාශ කරන්න එපා. එහෙම ප්‍රකාශ කරන්න එපා. පටිච්චසමුප්පාදයේ ගැඹුරු ගැඹුරු වගේම පේනවා. ඒක නොදන්න නිසායි, ওই විදිහට පහසුවෙන් වැටෙන එකක් නෙවෙයි, නොදන්න නිසායි මේ විශාල ප්‍රජාවක් සංසාරය එනතම මේ දුක මේ පටලවාගෙන ඒක ඉක්මවා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්නේ කියලා අවස්ථාවක් අරගෙන ඒ පටිච්චසමුප්පාදය විස්තර ඉදිරිපත් කරන විභාගයක් තමයි මේ මහා නිදාන සූත්‍රය තියෙන්නේ. ඒක පටන් අරගන්නේ අපි පළවෙනි දවසේ දේශනා ඉදිරිපත් කරගත්ත විදිහට. ඒ ජරා මරණ වගේ මිනිස්සෙන් ඇති වෙන අදිමාත්‍ර දුකට හේතුවක් තියනවාද, ඒකට අදාළ හේතුවක් තියනවාද කියලා යම් කිසි කෙනෙක් අහුවොත් හේතුවක් තියනවා කියලයි සර්වචනාංශී ආනන්ද ස්වාමීන් වහන්සේට පාඩම උගන්වන්නේ. යම් කිසි කෙනෙක් අහුවොත් එහෙම කිම්පච්චා ජරා මරණන්ති කියලා, එහෙම හේතුවක් තියනවා නම් මොකද්ද මේ ජරා මරණයට හේතුව කියලා, ඒකට ජාතිය ජාතිපච්චා ජරා මරණන් කියලා උත්තර දෙන්නේ කියලා සර්වචනාංශේ විස්තර කරනවා. ඉතින් ඒ ටිකෙම පේනවා ඒවා අ හේතුක අප්‍රත්‍යව විසම හේතුක පහළ වෙන දේකුත් නෙවෙයි. ඒ වගේම හේතුකාරක පුද්ගලයේ දෙවියෙක් බ්‍රහ්මෙක් මෞංකාරයක් ඇති දේකුත් නෙවෙයි. ඒවා හේතු ප්‍රත්‍ය කරගෙන අදාළ හේතු නිසා ආදාන ඵලයක් ලැබෙන ක්‍රමයක්. ඒ මූල ධර්මයේ නැතයි න්‍යාය, ඒ ධර්ම න්‍යාමයේ අනුවම මේ ආකාර වූ අදිමාත්‍ර දුක් දෙන ජාතියක් ඇති වෙන ජාතියක් ඇති වෙන්නත් හේතුවක් ප්‍රත්‍යක් තියනවාද කියලා යම් කිසි කෙනෙක් අහුවොත් ආනන්ද හැඳුරන් කියලා දෙනවා කටපාඩම් කරනවා ඔව් කියන්නේ කියලා. එතකොට ඒ කෙනා අහුවොත් ඒසා විශාල දුක් දෙන ජාතියක් වීමට හේතුව මොකද්ද කියලා භවය කියලා උත්තර දෙන්නේ කියලා කියනවා. ඒ සම්බන්ධතාවෙදිත් අර ධර්මතාවයමයි අර ධර්ම නියාමයමයි ඉදපච්චේතාවයමයි අ හේතුකෝ නෙවෙයි අප්‍රත්‍යක ප්‍රත්‍යකෝ නෙවෙයි විසම හේතුකෝ නෙවෙයි ඒ වගේම කාරකයක් ඇත්තෙත් නැහැ. දෙමවුන් කාර දෙවියකෝ බ්‍රහ්මේකෝ පුද්ගලයෙක් ඇත්තෙත් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ භවයේ තියෙනකන් ජාතිය සිද්ධ වෙනවා. ඉතින් ඒ භවය භවපච්චා ජාති කියන එක අපි සිංහලෙන් කියන්නේ ලබාවපන් හැටියට බබා හම්බ වෙන්නේ කියලා. ඒක අපි සිංහලට දාගෙන තියෙන්නේ මේ විදිහටයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. බබා හම්බුනට පස්සේ බබා බාර ගන්න එකයි තියෙන්නේ. ඒ බබා කොල්ලෙක් උනත් එකයි, කෙල්ලෙක් උනත් එකයි, යක්ෂයෙක් උනත් එකයි. ඒක සිද්ධ වෙන්නේ භවයේ හැටියට. ඉතින් ඒකකොට පේන්න තියෙන්නේ ඒක මෞංකාර දෙවියන් අදහන කෙනෙක් නම් දෙවියන් සාංශකේ මනාප හැටියට අපිට දීලා තියෙන බබා කියන. බුදුචාන් වහන්සේ එහෙම කාරක දෙවිය කෙනෙක්, එහෙම නැත්නම් මූලික දෙවි කෙනෙක් බ්‍රහ්මයේ බ්‍රහ්ම පදාර්ථයක් කතා කරන්නේ. උන්වන් සඳහන් කරන් තියෙන්නේ භවයේ පවතින තාක්කල් ඒ භවයේ හැටියට ඒ ඒ ಜಾතිවල උප්පත්තිය සිද්ධ වෙනවා, ජාතිය ඇති වෙනවායි කියලා. ඉතින් ඒ විදියට ජරා මරණ ප්‍රශ්නේ භවය දක්වගෙන ඉතර පස්සේ යම් කිසිකට අහන්න පුළුවන් ඒ භවයට යම් වූ අදාළ හේතු කාරණාවක් තියනවාද කියලා. එහෙම ඇහුවොත් මේ ඔව් කියන්නේ කියලා ආනන්ද හැඳුරන්ට උගන්වනවා. ඒක ඇත්තටම ආනන්ද හැඳුරන්ට අර විදියේ මාතෘකාවක් මත කරපුවාම ලස්සනට ධර්ම කාරණා මත කරන විදියේ ප්‍රශ්න අහන්න හැකියාවක් නැති නමුත් සර්වඥාන්සේ කාටට උත්තරේ දීලා ප්‍රශ්නෙ දෙනවා. නැත්නම් ප්‍රශ්නෙ දීලා කාටට උත්තරෙ දෙනවා. ඒක තමයි සර්වඥාන්සේගේ තියෙන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. ඊට පස්සේ ඇහුවොත් එහෙම ඒ භවයට හේතුව මොකක්ද කියලා, භවය ඇති වෙන්නේ මොකක් නිසාද, කිම්පච්චා භවෝති ඉදි ඉතිචේ වදේය, මොකක් නිසා මේ භව වෙනවද කියලා ඇහුවොත් කියන්න කියනවා ආනන්ද හැඳුනන කියනවා උපාදාන පච්චා භවෝති ඉතිසේ වචනීය ඉච්ඡාස වචනීය. උපාදානයක් තියෙන තාක්කල්, ලබදා ගැනීමක් තියෙන තාක්කල් ඒ පුද්ගලයාට දිගටම ඒ භවය භව කියන தත්වයෙන් ගැලවෙන්න විදියක් නැහැ. උපාදාන කරන වාරයක් පාසා භවයට පෝර වැටෙනවා, ඒක ඝන බහල වෙනවා. ඒ අනුව ඒ භවයට ගැලපෙන තාලෙට උප්පත්තිය ජරා මරණ දිකට සිද්ධ වෙනවා. ඒ නිසා එතනත් කාරක දෙවි කෙනෙක්වත් බ්‍රහ්මෙක්වත් නැහැ. අදාළ හේතුව තියෙන්නේ උපාදානයි. උපාදානයි කියලා කියන්නේ හේතු ධර්මයක්. භවය කියලා කියන්නේ උපාදානය නිසා ඇති වෙන ඵලයක්. නමුත් ඒ ඵලය ඊගාව ජාති ඇති කරට ආය හේතුවක් වෙනවා. ඒ නිසා ඒ භවය කියන වගේ හැම පුරුකම ඒ ගතිය තියෙනවා. ඉසරා තියෙන එක හේතු කරගෙන මේ පුරුක පහල වුණාට ඒ පුරුක ඊගාව පුරුක ඇති කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඒ එක උපාදානය ගත්තත් භවය ගත්තත් ඒ හේතුවක් වශයෙන් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒකම ඵලයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ හැම එකකටම පූර්ණ සමාජිකත්වයක් තියෙනවා. ඒ ඉදපච්චේතාවේ තුල පටිච්චසමුප්පාදයේ තුල. ඉතින් මේ ගණන් ක්‍රමයෙන් මේ මුල හොයාගෙන යන මූලයේ හොයාගෙන යන ගමනේ අද අපි ඉදිරිපත් කරලා තියෙන මේ උපාදාන කියන වචනේට. ඉතින් ඒක පටිච්චසමුප්පාදයේ හරහා නොවී වුණත් දුක ගැන කතා කරනකොට ශරුවචන් ආංශේ ප්‍රථම ධර්මදේශනාදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡා නලබති තම්පි දුක්ඛ, සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. මේ උපාදානස්කන්ධ පහ මයි කෙටියෙන් කියනවා දුක. ඒ නිසා ඒක වරෙක පරිචම්පදෙන් පිටව බාහිරවත් කැපිපෙන අවස්ථාවක් තියෙනවා උපාදාන වශයෙන්. ඒක අපි දැඩි ග්‍රහණය, දැඩි කොට අල්ලා ගැනීම කියලයි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්නේ. ඒ විදිහට උපාදාන කියන වචනේ විතරක් වින් කරලා කොටු කරලා හැදෑරුවොත් ඒ උපාදාන වර්ග හතරක් පෘථග්ජනයා තුළ දෙවේලි ක්‍රියාත්මක වෙනවා, නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒවා නින්දෙදිත් ඇහැරගෙන ඉන්නකොටත්, දැනගෙනත් නොදැනගෙනත් දිගටම ක්‍රියාත්මක වෙනවට කාම උපාදාන, දිට්ඨ උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා උපාදාන කියන විෂය විස්තර කරන පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒක නිසා එයිලා ඇහැකන දිවනාසය කය මන කියන මේ ටික පිනවීම සඳහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ කරගත්ත ඒ සඳහා කරන ව්‍යාපාර, ඒ සඳහා කරන දැඩි අල්ලා ගැනීම කාම උපාදාන වශයෙන් වැටෙනවා. ඒක අද ලෝක වචනේ කියනෝ නම් සුඛෝපභෝගිත්වය පාරිභෝගිකත්වය කියලා සීමාව ඉක්මන තැන් තියෙනවා. ඒ වගේම තමයි අපිට තේරුම් ගන්න වෙනවා ඒ විදිහට ඇහැට රූප කණ්ඩ ශබ්ද ආදී වශයෙන් ඒ වෙලාවේ උපාදාන කිරීමට හේතු වෙන මේ අරමුණු යම් ප්‍රමාණයක් නැතුව ජීවිතේ පවතින්නේ නැහැ. ඒ නිසා යම් මට්ටමකින් ඉක්මවපු ගමන් ඒක දැඩි දුක් පිණිස හේතු වෙනවා. මෙන්න මේ සීමාවන දන්න කනට තමයි පුත්තජනයි කියලා කියන්නේ. කොච්චරක් උපයෝගී ප්‍රයෝජනෙ තියෙනවද, කොච්චරක් ප්‍රයෝජන මට්ටම ඉක්මවල සුඛෝපභෝගී මට්ටමට යනවද පරිභෝගකතර යනවද කියන එක දන්නේ නැති හතාර තමයි පුතඥයා කියන්නේ. ඒක මොනම තාලකින්වත් තෝරගන්නත් බෑ. හරීම සංවේදී මලිරත් මලපැන්නුමක් තියෙන. ඉරිපැන්නුමක් තියෙන. ඒ tie නිසා හැම කෙනෙකුටම මූලික අවශ්‍යතා වශයෙන් කෑමක් ඇඳුමක් නිවසක් ආහාරයක් අවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙක් මේ උපාදානිය නැති කරන්න ඕනයි කියලා ඒ කෑම ගන්නෙත් නැතුව ඇඳුමකුත් නැතුව ගේකුත් නැතුව පිටුත් නැතුව හිටියොත් ඒක අත්‍යක්‍රමතානියකට වැටෙනවා. ඒකෙමුත් බෑ උපාදානිය ගලවන්න. ඒකට සර්වඥාන්සේ අවුරුදු 6ක් සර්වඥාන්සේ කියන වචන වැරදි. බෝසතාණන් වහන්සේ මහා ප්‍රෝසතාණන්සේ අවුරුදු 6ක් මේ උපාදානියට බයි අත්‍යක්‍රමතානියකට ගියා. හරියට මිනිස්සු සලකුවා. ඒ පස්වක මහණුන් ඒ කාලේ දෙයයන්ද බුදුන්ට වගේ සැලකුවේ. මොකද ඒක හිතුවා ඒකාන්තයෙන්ම උපාදානය පිළිබඳ නපුරු පැත්ත දැනගෙන උපාදානයෙන් ගැලවීමට කරන ප්‍රායෝගික භෞතික ප්‍රයත්නයක්. ඉතින් ඒක සාමාන්‍ය කාම උපාදාන සහිත කෙනාට අමාරුයි කරන්න. නමුත් අවුරුදු 6ක් කිසිම කෙනෙකුට මනසකට කරගන්න බැරි විදිහට ඉතාමත්ම කායත දැඩිදෙන ක්‍රමයක් කෙරුවා. නමුත් අසාර්ථකයි. ඒක සර්වචනාංශ පිළිගත් අසාර්ථකයි. ඒ නිසා අපිට බෑ මේ කාමපාදානේ මං ගැලපෙන්න යනවා ගැලවෙන්න යනවායි කියලා ඒ ඇහැට රූප කණ්ඩ ශබ්ද වගේ දේවල් නොදී සිටීමෙන් ඒක වෙන්නේ නෑ. ඒකෙදී ඒක තැනක පරිශනාවක් කරලා තිබුණා. මේකේ තියෙන භයානකම පෙන්නඳ පූස්පටව අපි දහන්න 17කට පස්සේ අස්සරින්න කියලා. ඌයේ දවස් 7ේම ඇසරින්ද ඉස්සල්ලා අන්ධකාරය තියලා ඇසරියට පස්සේ දවස් 3ක් අන්ධකාරය තියලා තියෙනවා. එතකොට අර ඇහැ පෙනීමේ ක්‍රියාවලිය ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න දවස් 3ක් පමාවීම නිසා ඒ පූස්පැටවන්ගේ මොළේ වර්ධනයේ 30%කට 40%කට වැඩි ස්ථිරහානියක් වෙලා තියෙනවා. ඇස් පෙනීම ඊට පස්සේ ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ඇස් අරපු ගාම ඒගොල්ලන්ට ඒකට රූප වැටෙන්න ඕනේ. රූපාරාමණය වැටුණාට පස්සේ තමයි ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙලා ඇහැ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ ඇරිච්ච වෙලාවේ රූප නොදී හිටියොත් ඒ ඇහි වර්ධනය එහෙම නැත්නම් ඒ දෘෂ්ටි සම්බන්ධ ස්නායු වල වර්ධනයේ තද්ද බල හානියක් සිද්ධ වෙනවා. ඒ ලොකු වුණාට පස්සේ කොච්චර රූප දුන්නත් හටන්න බෑ. ඒක නිසා එවැනි හානියක් මොළයට සිද්ධ වුණොත් දැන් පූසෙකුට නම් නිවන් දකින්න බෑනේ. මිනිස්සෙකුට එහෙම වුණොත් එයාට ඊට පස්සේ ධර්මයක් තේරුම් ගන්න මේ බණක් භාවනා කරලා ඥානයක් පාල කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ රූප වලින් ඇහැට රූප වලින් කනට ශබ්ද වලින් ප්‍රඥා වර්ධනයට යම් මට්ටමකට නිකන් උදව් කරනවා. ඒ මට්ටම නැති වුණොත් මොළේ වර්ධනය ප්‍රඥා වර්ධනය හානි කරනවා. ඒ නිසා මේ මට්ටම නොදී සිටීම අත්කලමතාන් යෝගී. නමුත් මල පැනපු ගමන් හරියට ප්‍රයෝගීතාවයේ ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න මට්ටම පැනපු ගමන් සුඛපභෝගීත්වයට වැටෙනවා. ඒසර කාම උපාදානයට වැටෙනවා. ඒක නිසා මේක හරියට කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඉතින් ඒ తত্ত্বය දන්නේ නැති කෙනාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඉතින් ඒ පෘථග්ජනය ඒ නිසා ඉන්නේ හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව ඉක්මවලා මධ්‍යම ප්‍රතිපදාව දන්නේ නැහැ. හරියටම කඹේ ඇවිදින හැටි දන්නේ නැහැ. එක්කෝ අත්තකිලමතාන යෝගේ එක්කෝ කාමසුඛල්ලි කාණ යෝගේ. ඒ නිසා කවදාකවත් මධ්‍ය ප්‍රතිපදාවට ප්‍රතිපදාවට එන්නේත් නැහැ. අර අත්තකිලමතාන යෝගේ අත්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. කාමසුඛල්ලි කාණ යෝගේ අල්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. දෘෂ්ටියක් කරගෙන ගැටුමකුත් ඇති කරගන්න. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා මෙයමයි සත්‍යය. අනික් සියල්ලම මෝඩයෝ, අනික් සියල්ලම හිස් පුද්ගලයෝ කියලා අත්තිකිලමතාණ යෝගයට ගිය එකන කාමසුකල්ලිකාණ යෝගයේ කරාට දොස් කියනවා. කාමසුකල්ලිකාණ යෝගයේ ගත් එකන අත්තිකිලමතාණ යෝගයේ ගත් එකන දොස් කියනවා. ඊට පස්සේ ආසාවෙන් පටන් ගත්තට රණ්ඩුවකින් ඉවර වෙන්නේ. වැඩි වැඩි කතාවටන් අරගන්නේ ආසාවෙන්. කාමී එහොත් අන්තර ගහමරා ගන්නවා. ඒක කිදරම දෙන්නේ පාරවල් දෙක යන ගියා. ඒ නිසා ඒක ඇතුලේ මහ විශ්වම පෙරලි වගේක් තියෙනවා. හරිම විසමයි. ඒ වංචනික ධර්ම හරහා එහෙම නැත්නම් ෂට ගති මායාවී ගති හරහා අවුල් බෝලයක් ඇති කරනවා. මහා පටලවිල්ලක් ඇති කරනවා. ඒ නිසා මේ කාමපාදාන කියන එකත් විශාල විෂයක්. සාකච්ඡා කරන්න වටින විශාල විෂයක්. නමුත් අපි හිතුවොත් යම් කෙනෙක් අපි හිතමු මොන ක්‍රමයකින් හරි අපි කියන සාමාන්‍ය අභිනිෂ්ක්‍මණය හරහා එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හරහා ඒ ඇහ කන දිව නාසය කය මන කියන කොටස් කීකරු කරගත්තා අයියා. දීක කතාවක් කෙටි කරන්න ඕන නිසා මම එහෙම වාක්‍යයක් කියනවා. ආන්නේම කල්ලිවල ඒ පුද්ගලයා මේ වගේ තැනකට ඇවිල්ලා රූප බලන්නේ නැති වෙන්නේ ඇද්දක වහ ගන්න. ඒ වාට සද්දහන් නැති වෙන්නේ සද්ද නැති තැනක රිට්‍රීට් එක හොයා ගන්න. ඊට පස්සේ ගන්ධ රස නැති අපේන පරියන්කෙට ගියයි කියලා. ඇතර ගන්ධ බැලිලකුත් නැහැ රස බැලිලකුත් නැහැ. ඊට පස්සේ ස්පර්ශ වශයෙන් ගොඩක් නැති කිරීම සඳහා ආනපාඩ දාන. එහෙම නැත්නම් කය හොඳට පටල කරලා තියා ගන්නවා. හසුරවන්න ඕනේ නැහැ. ඉරියව් පවත්වන්න ඕනේ නැහැ. චේතනා කරන්න ඕනේ නැහැ. ඉරියව් එහෙම මුත්ත තිබ්බා වගේ ඉන්න තාලෙට තියලා හුස්මට විතරක් හිත දැම්මයි කියලා. එතකොට මේ පුද්ගලයාට අර කාම උපාදාන පිළිබඳව ඒ මොහොතේ ලොකු අරසාවක් තියෙනවානේ. අපි මේක වෙන පැත්තකින් කිව්වොත් යම් කිසි කෙනෙක් පරියන්කේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් ඒ පුද්ගල කාම උපාදානෙන් ගැලවිලා. එයාට ඒ බරපතල සංසාරේ පුරාට ගෙනිච්ච අර ඉබ්බ කට්ට ගලවලා දැම්මා වගේ ඒ මනුස්සයා ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය රාගයෙන් නිස්සෘත නැහැ. ද්වේෂයෙන් නිස්සෘත නැහැ. ඒ වගේම මම මෙතන ඉන්න බව දන්න නිසා මෝහයෙන් නිස්සෘතත් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ওই කියන උපාදාන වලින් අර පිටම ලෙල්ල පිටම කට්ටේ ගලවලා දාන්න පුළුවන් තරම් බරපතල ජප මන්ත්‍රයක් තමයි මේ එළඹ සිටි මොහොත. නැත්නම් සතිය. එහෙම නැත්නම් සූදාන ශරීරය. එහෙම නැත්නම් අප්‍රමාදය. ඒ නිසා ජීවිතේට එක චිත්තක්ෂණයක් හෝ දවසකට එක චිත්තක්ෂණයක් හෝ පරියන්කයකට එක චිත්තක්ෂණයක් හෝ පැයකට එක චිත්තක්ෂණයක් හෝ එහෙම නැත්නම් මේ විදිහින් කෙනෙක් ක්ෂණ සම්පත්තිය ලබනවා නම් ඒක කලයක්ක්ක් බව තේරෙනවා. ඉතින් එනිසා ඒකෙම තවත් වාක්‍යයක් නිගමන වාක්‍යයක් ගන්න පුළුවන් යම් කෙනෙකුට වාඩි වෙලා මම දැන් මෙතන කියන තැනට එන්න බැරි නම් එයා භාවනාවට අභාවියයි. එයාට නිවන් දකින්න බෑ. ඒ නිසා ඒක හොඳ කඩින් පරීක්ෂණයක්. තමන්ට වුණත් තමන්ගේ ජීවිතේ යම් වෙලාවක වැටෙනවා නම් මේ තියෙන ප්‍රශ්න නිසා, මේ තියෙන වේදනාව නිසා, මේ තියෙන දුක් ගැන විල නිසා මට වර්තමාන මොහොතේ හිත ගන්න බෑ කියලා ඉතින් අපාය තමයි. ඒක ඇයි සෝදලා ගන්න දෙයක් නෑ. ඒ චිත්තක්ෂණේ ඉවරයි. යම් චිත්තක්ෂණයක අපිට පුළුවන් නම් නෑ පටන් ගන්නකොට මට සක්මනේ ඉස්සරහ ඉඳගෙන ඉන්නකොට හරි පරියංගෙට ගිහලා ඉඳගෙන ඉන්නකොට හරි එහෙනම් වැසිකිලි පෝච්චිය උඩ ඉඳගෙන ඉන්නකොට හරි මම දැන් මෙතන ඉන්නවා කියලා ගඳ කිලිය වැසිකිලිය කියලා වෙනසක් නෑ. ගඳ කිලිය හිටියත් වැසිකිලිය හිටියත් පින බිනවයි. ඉතින් ඒ ක්‍රමයෙන් අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ පාදානි කියන වචනේ විසුරු කළා විස්තර කරලා බලනකොට මේ කාම උපාදානයට මේ ලෝකයේ 99.999%ක් මිනිස්සු දේශපාලනය කියලා හදාන, ආර්ථික විද්‍යාව කියලා හදාන, සමාජ විද්‍යාව කියලා හදාන විකාර කරද්දී බුදුජානක අපිට පෙන්ලා දීලා තියෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විවේක ස්ථානයකට ගිහිල්ලා Taman ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට ක්ෂණයට හිත දාලා බලන්න ඒ අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා ක්‍රමවේදය හරිනම් මේ කාම උපාදානය කියන එක තාවකාලික පොඩ්ඩක් එමේ කරන්න පුළුවන්. ඉතින් ඒකට එවැනි මේ යටින ජපමන්ත්‍රයකට අපි අපේ ජීවිතෙන් කොච්චර වෙලා දෙනවද? ඒක දැනගත්තත් ඒක පැත්තක දාලා নানা ආකාර විකාර වලට අපි කොච්චර යනවද කියලා බැලුවොත් ඒ තේරෙනවා තමයි වගේ කියන්න ඕන. මේක ඔප්පු කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඊට ගැළපෙන විදිහට කටයුතු කරනවා නම් යාට පුළුවන් සාමාන්‍ය විදිහට ඒ කාම උපාදාන අයින් කරන්න. ඊට පස්සේ සීලබ්බත උපාදානය කියලා එකක් තියෙනවා. ඒක මගේ මට තිබුණේ ගිහි කාලේ මම සතුන් මරන මිනිසෙක්, මම හොරකම් කරන මිනිසෙක්, මම කාමීත්‍යචාරය කරන මිනිසෙක්, බොරු කියන බොරු. මේ පහ නිසා මම භාවනා කළ යුතු නැහැ. මම භාවනාවට භව්‍ය නැහැ. කියලා භාවනා කරන්න නැතට යන්න මට ලයිසන් නැහැ. මම පාපතරේ, මම ගිහියෙක්, අමු ගිහියා. ඒ නිසා භාවනා කරන්න බෑ කියලා අපි භීතිකාවක් ඇති කරගන්නවා. ඒ භීතිකාව නිසා අපි මෙවැනි ප්‍රයත්නයක් සත්‍ය පිහිටවන්න හෝ එහෙම නැත්නම් පරියංගයකට වාඩි වෙලා සත්පුරුෂයන් අතර වාඩි වෙන්නවක් පැකිලෙන කතියක් කියනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර ලද මනුස්සාත්ම භාවය නිකාම නිකං මේ වසලයේගේ බලුම සැලියක් අතරපත් වෙනවා. මෙච්චර වටින මනුස්සකම අපි විහිින්ම තුච්ච කරගන්නවා, පහත් කරගන්නවා. මොකද අපිට උගන්ලා තියෙන්නේ එහෙමයි. ඔව් කාට හරි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නැත්නම් හිතේ අදිෂ්ඨානයක් ගන්න පුළුවන් නම් ඔය සීල වෘත වශයෙන් නිවන් නොදකව ඇත්තෝ ලයිස්තුගත කරන දේවල් නිවනට අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඒක වෙනම මාතෘකාවක්. යම් කිසි කෙනෙකුට තැනකට ගිහිල්ලා වාඩි වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ ඒ ප්‍රමාණය හොඳටම ඇති ඉදිරි ගමන පටන් ගන්නවා. ඒ මනුස්සයාට පව්කාරයට ගල් ගහන විදිහට තෝ කාල කන්නේ තෝ ඉන්න පපිට එක කියලා කොන් කරන්න හදන එක විතර පාපතර වැඩක් ඇත්තේ නැහැ. එහෙමනම් බුදුහාමුදුරන්ගේ අඟුලිමාලට කිට්ටු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊගේ ඒකට 999ක් විතර මරලා අම්මා මරන්න කඩෝ උස්සගෙන ඉන්නේ. බුදුහාමුදුරන් කියන හිටපිය මහන තෝත් මරනවා කියලා. ඒත් බුදු දන්හන්සේ පැකිලුනේ නැහැ. පටාචාරා මේ වගේ දරන කඩන වැටනේ අමු නිල් වස්ත්‍රේ. දරුවන් දෙදෙනෙක් වදපු කාන්තාවක්. පළයා යන්නේ මෙතෙන් මේ සෙනඟ බණහන වෙලාවෙ බොම කරද්දි මේ හෙළුවෙන් මෙතෙන් ආවේ කියලා ඇව්වේ නැහැ. නංගී සීයලව ගැනීම කිව්වා. ඉතින් එච්චරයි බුදුහාමුදුරන් ඕනේ. නෝ දැන් ඉන්න ආමුතුරුන්ට එමුමදි. දැන් වගේම ඉන්න අනෙකුත් ඔය මේ සදාචාරවාදීන්ට එව්වමදි. ඒ මේ අට සිල් අරන් තිනවා රාමඤ්ඤනිකායේ සියන්නිකායේ මහායානෙද අර ඔක්කොම ලයිස්තුගත කරලා බලන්න බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි සත්පුරුෂයන් අතරටවත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා භාවනා කරන මනුස්සයර තේරෙනවා ඔය නොකරන වේදකමට තමයි කෝඳුරු තෙල් කාලා හතයි පහයි ඕන කරන්නේ. කිරණ වේදකමට ඒක ඕන කරන්නේ නැහැ. මං කියන්නේ නැහැ මේකෙන් සීලය පහත් කරලා තුච්ච කරලා සලකනවා කියලා. මං කියන්නේ පටන් ගත්තට පස්සේ ඕනි තරම් අවස්ථා තියෙනවා සීලිය හදාගන්න. ඒ නිසා මතක තියාගන්න ආනන්තරි අකුසල කර්ම පහ වෙලා නැත්තම් අනිත් ඕනි දෙයක් හදලා දෙන්න පුළුවන්. හැබැයි හදාගන්න ඕනකම තියෙනවා. හැබැයි ඒ සඳහා සීලබ්බත පරාමාසය කියලා වෙනමම උපාදානයක් තියෙන බවත් සදාචාරවාදීන් කියලා මේ ලෝකේ පිස්සු జాතියක් ඉන්නවා. ඒ මිනිස්සු කාදාත් භාවනා කරන්නේත් නෑ. අනුන් කිරනවා, අනුන් මනිනවා, අනුන්ට ගොඩ ඉඳගෙන වතුරේ පීනන අයට පීනන්ට උගන්වනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? එලෙමෙන්ට පෙලෙමෙන්ට තියෙන කෙනාටත් පෙලෙමෙන්ට හම්බ වෙන්නේ. මේ නිසා වෙන්න ඇති, මේ නිසා වෙන්න ඇති ඔය බටීර ලෝකයේ මිනිස්සු මේ සතිය කියන ධර්මය හදාරුවාට පස්සේ ටිකක් ඒකට හිතේ දොර වශයෙන් මිනිස්සුන්ට ලියලා තිනවා මේ සතිය පිළිබඳ අධිකාරී ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ කියලා. උඹට සතුටුමත් වෙන්න බෑ, උඹට සතුටුමත් වෙන්න පුළුවන් කියලා තව කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. එනිසා ඒකේ තියෙන සාර බහම తত্ত্বය, ඒ වගේම ਸਰව ව්‍යාපී తত্ত্বය නිවනමයි කියලා හිතා ගන්න වටිනවා. ඒසා වටින මේ චෛතසිකය සතිය කිසි කෙනෙකුට කියන්න බෑ මට මම දෙන්නේ සතුටුමත් වෙන්න කියලා. එහෙනම් කියන්න බෑ මගේ පුතා නිසා මම ඔයාව සතුටුමත් කරනවායි කියලා. ඒ දෙකම බෑ. අනේ ඒ ಗುಣ අපි හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ ගත කරන ජීවිතයේ තියෙන කටුසර தত্ত্ব වලට පත් වෙනකොට අපි ගත කරන කොච්චර නෛර්යානික ධර්මයකද ඉන්නේ. අපි මේ සිල්වන්තයි කියලා සීලවන්තකම පෙන්වන්න කරන වැඩක් නෙවෙයි. අපි ළඟ තියෙන පුංචි සීලයෙන් මේ පටන් ගන්න ඇති. හැබැයි පටන් ගන්න ඉස්සරහට යනකොට අනිකුත් කෙනෙකුට වඩා ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ සීලය පිළිබඳව. ඒක මේ හරියට කියනවනම් ඒ ඔපරේෂන් එකට කවුරු හරි නම් කරාට පස්සේ තියටර් එකට ගාන්න ඉස්සෙල්ලා ඔක්කොම මයිල් බාලා නාවලා සුද්ධ කරලා විනියා තියටර් එකට ගාන්න ඉස්සෙල්ලා ඩිසින්ෆෙක් කරන්න ඕනේ. තියටර් එක ඩිසින්ෆෙක් කරන්න ඕනේ. දොස්තරත් ඩිසින්ෆෙක් කරන්න ඕනේ. උපකරණ ඩිසින්ෆෙක් කරන්න ඕනේ ඔපරේෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා. නමුත් ලෙඩා ඉන්න වෙලාවේදී ලෙඩා තීන්දුව කරන්න ඉස්සෙල්ලා ඔපරේෂන් එකට සුදුසුයි කියලා එතකොට විස වීජ තියෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට් ගේ වැඩේ ලෙඩා සුද්ධ කළ දෙන එක. ඒ වගේ මේ වගේ වැඩ කර බැස්සට පස්සේ සීලබ්බත උපමාදේ උපාදානයි කියන එක මහා ලොකු දෙයක් විදියට බරක් ගන්න නැතුව මට මෙතෙන් එන්න සුදුසුකම් දැන් ඇති. නමුත් මවෙන්නම් මැනි භාවනා කරන්නෙක් මැනි භාවනා පිළිසක් අතර ඉන්න කෙනෙක් මේ වගේ ගිවිසුමට යත් කියන්නේ මම ඊට වැඩි සැලකිලිමත් වෙන්න ඕන, හික්මෙන්න ඕන, සීතල වෙන්න ඕන කියලා දිගටම සීලේ හදා ගන්න ගතිය අපි සර්වඥාන්සේ අපට දේශනා කළා තියෙන්නේ සීලය හැම වෙලාවෙම අදි සීලයක් කරගන්න උත්සාහ කරන්න. අදි සීලය කියන එකට වර්ණ ගන්න බෑ. අදි සීලය කියන්නේ දැන් ඉන්නවට වැඩි එකක් එච්චරයි. දැන් ඉන්නේ සීලය පන්තිල නම් 8 සීල්වයක්. දැන් ඉන්නේ 8 සීල් නම් 9 සීල්වයක්. 9 සීල් නම් 10 සීල්වයක්. 10 සීල් නම් සාමණේර වයක්. සාමණේර නම් උපසම්පදා වයක්. ආදි වශයෙන් ඒ සීලය කියන මේ ඉනිමගේ හැම වෙලාවෙම ඉදිරියේ බලන්න. කිසිම තැනකට ගිහිල්ලා දැන් මම හරි මම අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි පටන් ගන්නකොට මෙන්න මෙච්චරක් සීලේ තියෙන්න ඕනේ කියලා ඒ මහසිසයිඩ ස්වාමීන් වහන්සේ කියන උගක් සිල්වන්ත උගක් සම්ප්‍රදාන කුල උගක් විප්ලවයක් කරපු ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ පොතේ ලියලා තියෙනවා බුදුජානනාංශයේ කිසිම තැනක ඔබ පංචිල් අරගෙන දවස් සුමානයක් හිටියට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ කියලා කිසිම තැනක සීලය මෙච්චර කල් රකිය යුතුයි කියලා පෙන්ලා දෙලත් නැහැ. අවමන්ටම තියෙන පංචිල්. නමුත් ඒ සම්තති උපාසක කිව්වත් කතාවේදී අඟුලිමාල්ලාගේ වගේ එන්න එනන් නමස්කාරය කියන්න පංචිල් දීලා ඉන්නම් කිව්වනම් අර කඩු උසගෙන ඉන්න මිනිහයද? අඟුලිමාලත් එක්ක? ඒ මොකුත් නැහැ. සිද්ධි වෙලත් නැහැ. කිසිම තැනක පංචිල් සමාදන් කළා නැහැ. නමුත් දේශනා විලාසයේදී සිල් අදිෂ්ඨාන වෙන මට්ටමට උද්දේශ ගන්න. සම්තති අමිතුමා කියලා කියන්නේ හත් දවසක් බීලා රජ ඇඳුම් ඇඳගෙන රජ සිටියෙන් ඇතෙක් පිටිය මිනිහෙක්. ඒත් පුතණ කතා අද දවසේ මියක්ෂ මරණ අද මරණ ඉඳලා රහත් වෙනවා කිය. ඉතින් ඒක නිකන් දෙහි අපිට හැපෙන වචනයක් වුණා. මිනිසුත් හිතහඳ නිකන් බුදුහමඳුරු ආවට ගියාට වචන කතා කරනවා කියලා. අවු සිද්ධ වුණාට පස්සේ මහජී සයඩ සඳහන් කරලා තියෙනවා මේ මිනිසයා මේ තරම් බීලා බීමතේ සාසුමානයක් හිට මිනිසෙක් තත්ත්වේ තේරුම් ගත්තා. තද බල සංගීකයක් පහළ වුණා. බුදුන්සේ දේවස දේශනා කරපු ධර්මයේදී සීලය පිළිබඳ වචනයක් නැහැ. නමුත් ඒ පුද්ගලයාට සීලය අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කරුවත් ඇති අදිෂ්ඨාන කළා චිත්තක්ෂණ කීයක් යන්න ඕනද සමාධියට යන්න කියලා කිසිම පොතක සඳහනක් නැහැ. මම නැවතත් කියනවා මම මේ සීලය අවතක්සේරු කරන්න හදනවවත් සීලයේ තියෙන වටිනාකම නැති කරන්න හදනව නෙවෙයි. මේක අපරාධ නිකන් මේ අනුන් මනින තමන් මනින දේශපාලන අවියක් කරගන්න යන්න එපා. සීලය කියන එක දේශපාලන අවියක් කරගන්න යන්න එපා. තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව ඒකට හේතුව මනුස්සකම නැතිකම. ඒ නිසා සීලබ්බත සීලබ්බත උපාදානයි කියන එක ඔය අපේ ওই නිකායේ තියෙන ලංකාදෙවිදේ නිකායවල බලනකොට බොහොම පුංචි කාරණාවක් අරගෙන තෝතෝ වරපල කියන රණ්ඩු සරුවල් කරගෙන ඇත්තටම එච්චර ගියොත් නරකයි. ඔකෝ බඳාගත්ත රැංගයා විතර ගියොත් නරක නෑ. ගියන්ගේ තියෙනවා කුල ભેදි තියෙනවා. දැන් යන පන්ති ભેදි තියෙනවා. ආර්ථික ભેදි තියෙනවා. ඉතින් ඒකෙන් බාන කොච්චර අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති වෙනවද කියලා. ඒ නිසා සීලපතු පාදානෙ කියන එක තේරුම් ගන්න ඕනේ ප්‍රයෝජනෙ සලකගන්න වටිනා වැඩකට යනකොට පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදු වෙන්න උනාට මිනිස්සෙක් කිසිම කෙනෙක්ගේ නුසුදුසුකමක් නැහැ. ඕනම කෙනෙක් සෝන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ தত্ত্বය අපි අරසා කරලා දෙනවනම් සීලබ්බතු උපාදානය කියන ප්‍රශ්නේදී අබෞද්ධය කියලා එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා කොන් කරන්න අවශ්‍යතාවයනේ මසලා ඇස්යන් හරි. ඒක තමයි වෙලාව. ඒ වගේම තමන් වශයෙන් තමන් කල්පනා කරගන්න ඕනේ අපි ඊතර ධර්ම සාකච්ඡාව කරන වෙලාවදී මතක් කරව වගේ අපිට මේ කළ හැකිව තියෙන අභිනිෂ්ක්‍මණය අපි තාම කරලා නැති නිසා මේ විදිය කරන්න පුළුවන් අපිට කරගන්න බැරි නිසා ඒක හීනමානයක් වෙන්න හෝ එහෙම නැත්නම් මේ ගමනට බරුවක් විලංගුවක් වෙන්න දෙන්න එපා. අපි මේ වෙනකොටත් විශාල මානව සංහතියේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්, නිසී සීලයක් රකින්න පුළුවන්, සමාධියක් වඩන්න පුළුවන්, ප්‍රශ්නාව ප්‍රඥාවක් කරන්න පුළුවන් කියන සුළුතරයට වැටිලා ඉන්නේ. ඒ සුළුතරේ සක්‍රීය ඉදිරියට යන මේ යුද බිමට බහැපු මේ යුද සෙබළුනි පුංචිකල දල කන්නාරකයි අපිට අවස්ථාවක් තියෙන ඕන තරම්. ඒ නිසා යම් කෙනෙක් එක තේරුම් ගන්න සීලබ්බත උපාදානය ප්‍රයෝජනේ සලකලාම ආයිම තේරුම් ගන්නවා මිස තමන් සීලේ අඩුවේ කියලා තුච්ච කරගන්න හෝ නැත්නම් සීලවන්තයි කියලා නම්බුකාර කරගන්න ගියොත් අය අර සත්පුරුෂ සූත්‍රයේ සරුවචනාසේ කාට හෝදලා කියනවා යම් කෙනෙක් පිරිසක් එක්ක මහානකම් කරද්දි භාවනා කරද්දි ගීවේවා පැවිදි වයිකන සඳහන් කර තියෙන පැවිද්දෙක් ගැන මම සීලවන්තයි කියලා අනික් කටේ දුස්සීලයි කියලා ඒ පුද්ගලයා ඒ සීලවන්තකම ඉස්මතු කරගෙන අනිත් අය පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුසයි කියලා ලියලා තියෙනවා. කට හොදලා කියලා තියෙනවා අසත්පුරුසයි කියලා. මේ මොකද සීලවන්ත වෙච්ච පමණින් නිවන් දකින්න බෑ තීරුම් අරගන්න ඕනේ. මේ සීලවන්තකම නිසා මට මාන්නයක් ඇති වුණා නම් මේ සීලවන්තකම මම ලෝගුවක් කරගෙන කරේ දාගත්තා නම් ඒකම භාවනාවට බාධාවක් වෙනවා. කරන්න තියෙන්නේ සිල්වතුන් විසින් කළ යුතු ප්‍රතිපදා රකින්න එකයි. එහෙම නැතුව සීලේ අර විදියට අනුම්මරින්න තමන්මරින්න ගත්තොත් ඒක දේශපාලන අවියක් කරගන්නවා. ඒ දේ තමන් වශයෙන් තමන් කරන්නත් නරකයි, අනුන් වශයෙන් කරන්නත් නරකයි. යම් කිසි කෙනෙක් යම් තැනක අන්නේ විදියට සීලබ්බත උපාදානයකට යන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්‍යා කල්යාණ මිත්‍රෙක් විදියට තේරගෙන තත්පුරුෂෙක් විදියට තේරුම් ගන්න එවැනි සේවනක එවැනි වැඩ කරන පිරිසක ඉන්න ලැබුණත් ඒක විශාල දෙයක්. නමුත් ඒක මුත්තේ මතක තියානින්නේ ඒ වගේ කාරණාව උත්සන්න වෙන්නේ නැහැ භවනාට එනකම්. දන් දෙන වෙලාවක ඔච්චර සිල් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිල් රකින්න වෙලාවදී ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීලකින්ද භාවනාවට යනකොට තමයි තමන්ට තේරුම් ගන්න වෙන්නේ. ඒ තමන්ට ගැළපෙන පිරිස කියන්නේ උත්තම සීලවතත් සිල් නැතිකෙනත් සමෝසෙ ගත කරනවා දෙන්නම දන්නවා දෙන්නට තව හැදෙන්න තියෙනවා කියන. අන්න එවැනි පරිසරයක් ඉන්නවනම් ඒකට නෑදෑකම කියයි. ඒක තමයි අපි හදා ගන්න ඕනේ භාවනා පරිසරයේ සමග්ගාණං තපෝසුකෝ කියලා සර්වචනසේ සඳහන් කරලා තියෙන මේ තපස සුඛයක් වෙන්නේ සමගිවුවන්ට. සීලේ හේතු කරන හැටි අපි බෙදෙන්න ගියොත් තපසක් නම් කරන්න බෑ. පැවිද්දක් කරන්න බෑ. ඒ නිසා ශීලබ්බත උපාදානයත් ඒ කාම උපාදානය හරපු කෙනාට අත්‍යහරපු කෙනාට හම්බෙන ඊගාව අභියෝගය තමයි ශීලබ්බත උපාදානේ. ඒ දෙක සුද්ධ කරගත්තට පස්සේ තමයි ඒ චිත්ත සීලවිසුද්ධියට පස්සේ තමයි චිත්ත විසුද්ධියක් කියලා යම් ප්‍රමාණයකට ඊගාව දැන් අපි උපාදාන කියනෙව්වා ලුණු ගෙඩික පොතු වගේ ගත්තොත් ලුණු ගෙඩි පුතමතේ උඩම තියෙන රතු පාට තියෙන පැංගිර තියෙන පොත්ත කාම උපාදාන නම් ඒක ගැලවෙට පස්සේ ඊටෙඩ ටිකක් රතු පාට වෙච්ච පොත්තක් හම්බ වෙනවා. ඒක ගැලවෙට පස්සේ ඊටෙඩ ටිකක් රතු පාට තියෙන තව පොත්තක් හම්බ වෙනවා. ඒකේ පතුරු ගන්නයි තියෙන්නේ. එක 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 අයින් කරන එකක් තියෙනවා. මං කියන්නේ මේක හරියට ලුණු ගෙඩික පොතු යනවා වගේ එක එක යනවායි කියලා. නමුත් වෙන කියලා දෙන්න කමක් නැහැ නේ. ඒ තියෙන උපාදාන හතර විස්තර කරන්නේ මේ වගේ කාම උපාදානයට පස්සේ ඒ සීලබ්බත උපාදාන වල ඒකත් හරි ලස්සන වැඩේ. ඒ කියන්නේ කාම උපාදාන දෙන වෙනද සීලබ්බත උපාදානයක් එන්නේ. හොඳට බොන මිනිහ ඔක්කොටම මචන කියාගෙන ඉන්නවා. හොඳට බොන මිනිහ කවදාකවත් නැහැ නේ ඔය තීරේ බී වල ගණන් ගන්නේ මචන් ඒ වගේ දේවල් කියනවා පහු වෙන කටට දා ගන්න. බොන් නැති මිනිස්සු තමයි සීල සලකන්නේ. ඒ ඕ මම දන්නේ මේ නිදර්ශනේ කාන්තාවක් සිරිතර ගැලපෙන්නේ නැහැ සංඝයා වන්දලා තත් ගැලපෙන්නේ නැහැ මම සංඝයා වන්දනාවක් උනාට. එදෙනක කාරණා වෙච්චරයි සිල්පදක මේ කාමයේ ඉඳලා ඉන්න මනුස්සයා සිල්පද තියෙන විනය නැති වෙන්නේ වාංගු මායින් කරන්නේ. එයා කාට සහෝදරංගල් කියන්නේ ඉන්නේ කයි තියෙන්නේ. කාමයේ අතහැරපු ගමන් සීලයට ගිය ගමන් ඊට පස්සේ අරක තිරසන අරක මේකා කියාගෙන මම විතරයි සිල්වන්තයා කියන අං එන්න පටන් ගන්න. ඊට පස්සේ ඒ අං කපනවයි කියන එක හරි අමාරුයි. සීලබ්බත උපාදානෙට ගියාට පස්සේ අර කාමයේ අතහැරලා ගත්තනේ සීලේ ඒක ලෝගුවක් කරන පටව ගන්නවා. ඒක ගලවන එක අමාරුයි. නමුත් සර්වඥාන්සේ සීලේ අන්තිම කෙලවරට ගිහිල්ලානේ කතා කරන්නේ. ඒ නිසා සර්වඥාන්සේ එහා කතා කරන්න කවුරුත් නැහැ නිසා උනාද කියනවා ඔබට ඒක උපාදාන වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි හිතමු මේ දේශනා පවත්වනකොට යම් කිසි ප්‍රමාණයක් අපි සීලය පිළිබඳ තියෙන මේ ලෝගුවත් ගලවලා දැම්මයි කියලා නැත්නම් දුස්සීල වෙනවා කියන එක නෙවෙයි. එන්නේ මම සීලය වැඩි කරන්න ඕනේ. නමුත් අපි සමගිය වෙනුවෙන් ඔක්කොම එක බත්තලිය කන්න ඕනේ. ඒක පැද්දට පුදියන්න ඕනේ. ආනිතන ගියාරපත් තමයි ඔය කියන අත්වාද උපාදාන එහෙම නැත්නම් ditth උපාදාන එන්නේ. ඊමම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් කාම උපාදානයක් දිට්ඨිපා සීලබ්බත උපාදානයක් අරගෙන පස්සේ එසේ පුදුමාකාර විදිහට දිට්ඨිපාදානට වැටෙනවා. ඒක ඔය මේ බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු බටහිර ස්වාමීන් වහන්සේලා දෙනමක් පෙන්නලා තිනවා. ඕගොල්ලෝ අහලා ඇති බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ඨි 62ක් ගැන කතා කරලා තියෙනවා. ඒ 62ම තියෙන්නේ සමතය සමාධි භාන අර්ගිය කට්ටියට. 49ක් දික්ටි 62න් 49ක් සමාධිය තියෙන අයට එන්නේ 13ක් ප්‍රඥාව තියෙන අයට. කාම උපාදාන කියන ඇටට 62න් එකක්වත් නැහැ. උන්දේ මතක තියාගන්න කාම උපාදාන කියන ඉතින් තමයි කහපල්ල දීපල්ල ජොලි කරපල්ල කියන මේ සුණු ඔය දෘෂ්ටි 62න් එකක්වත් නැහැ. ඌට ඒ දෘෂ්ටියත් එකයි මේ දෘෂ්ටියත් එකයි කණ්ඩාම් වෙනවා නම් සුද්ධෝදන වගේ සුද්ධ කෙරුවා ඉවරයි.
යෝගෙන් සීල නැති මනුස්සයට කවදාකවත් දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න මේවා එකින් එක පොතු අරිනකොට ඊගාව එක මතු වෙන්නේ අර තුවක්කුවේ සේෆ්ටි කැච් එක වගේ. ගලවන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දික්ටි පටලවිල්ලක් ඇතිලා තියෙනවනම් ඒ මනුස්සයා එක්ක කාමේ ගණන් ගන්න නැත්තම් කාමේ පිළිබඳ යම් ප්‍රමාණයකට ගැලවිලා. සීල එකත් හිටලා මතක තියාගන්න සමත භාවනා කරපු අයට දික්ටි 49ක් බලාගෙන ඉන්නවා යාව වට්ටන්න. ප්‍රඥාවන්තයෙන් දෙනා දිස්ති 13ක් යාව වට්ටන්න. ඊට පස්සේ දැන් මේ කාමපාදානෙ ලෙල්ලත් ගලවලා දිට්ඨි උපාදාන ලෙල්ලත් ගල මේ සීලබ්බත උපාදාන ලෙල්ලත් ගලවලා දිට්ඨි උපාදාන ලෙල්ල ගලවන්න ගියාම මේ වරසට පුදුම තදවිල්ලක් අද වෙනවා. ඇයි හද දෙයනේ මේ මුළු සම්පූර්ණ කාමයක් අතහැරලා සීලියත් අයින් කරලා මම අල්ලගත්ත එක උඹ කවුද මගේව ගලවන්න උඹලඟ කාමේ තියෙනවා උඹලඟ සීලේ තියෙනවා මම එහෙමද මයිලඟ කාමේ නැ මයිලඟ සීලේ නැ ඒසම මේ දිට්ඨි ඒකාන්ත සත්‍යයි උඹ බොරු බුදුජානකයන් කියන මම මේ ලෝකයට ආවේ උඹලට කාම උපාදාන නැති කරන්න උගන්නන්නට නෙවෙයි. සර්වඥාසේ ලෝකයට පහළ වුණේ සීලබ්බත උපාදානෙ ගලවන්නත් නෙවෙයි. මෙන්න මේ භ්‍රමජාලය කියලා දෙන්නේ. කාමයෙන් ගැලවිච්ච නැත්තම් කියනවා කාමයෙන් කාමයේ ආධිනව දැනගත්ත ඒකෙන් බේරිච්ච සීලේ ආධිනව සීල දිට්ඨුපා සීලබ්බත උපාදානෙ ආධිනව දැනගෙන බේරිච්ච සමාධිමත් ප්‍රඥාවන්ත අත්යන් අතර තියෙන මේ දෘෂ්ටිය ගලවන්න. මේ ජාලය ගලවන්න. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ ඉන්න කාලේ මේ සර්වඥාන්සේ කියනවලු මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වඥාන්සේ හරි ගුණවන් කාමීත්‍යාචාරය කරන්න තියෙනයි කියලා. කුච්චර ගුණවත්ද කියනවා සරුවත්ඥාන්සේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා. මේ සරුවත්ඥාන්සේ මේ ලෝකට ආයේ කාමීත්‍යාචාරය උගන්වන්නටවත් ඒක සුද්ධ කරන්නවත් නෙවෙයි. ඒ නිසා ඒ ඔය භක්මජාල සහිත නැත්නම් මේ වේදිකනිකාය පළවෙනි සූත්‍රෙම සීලඛණ්ඩය කියලා කියන්නේ. ඒකේ පෙන්නනම චූල සීල මජ්ජිම සීල සහ උත්කෘෂ්ඨ සීල කියලා තුනක්. සීල ඒකේ සුද්ධ කරන්න තියෙන ඔක්කොම පොතු අරලා චූල සීලේ පෙන්ලා දෙනවා මජ්ජිම සීලේ පෙන්ලා දෙනවා උත්කෘෂ්ඨ සීලේ පෙන්නලා බුදුහාම කියනවා මේ එකක්කටවත් නෙවෙයි මම මේ ආවේ. මම මේ බුදුනේ උඹලට මේ අයනවාණු ගන්නට නෙවෙයි. ඒ වගේ ඉස්සර ඉඳලා තිබුණ දේවල්. ඒකට මිනිස්සු කියනවලු බුදුහාමුදුරු කොච්චර ගුණවන්තද කියනවා කාමීත්‍යාචාරය කරන්නේ නැහැ නේ. හොරකම් කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. ඒක බුදුහාමුදුරට නම්බුණාවද කියලා අහනවා. ඒව නෙමෙයි බුදුහාමුදුරට නම්බුණා වුණාද කියන්නේ ඒකත් අයින් කළා සීලබ්බත උපාසත අයින් කළා සමාධි භාවනා කරන්න ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට ගලවන්න බෑ. ඊට පස්සේ සමාධි රත්ය කියලා ප්‍රඥාවට ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙකුට ඒක ගලවන්න. උන්වහන්සේ මේ මහා කරුණාව කියලා කියන්නේ මහා ප්‍රඥාව කියලා කියන්නේ අනේ බබාලා සත්තුයෙන් මරන්න එපා. ඒක කියන්න ආව කෙනෙක් නෙවෙයි. බබාලා හොරකම් කරන්න එපා. බබාලා හොඳ කට්ටිය කාමීත්‍යාචාරයක ඕක නෙවෙයි බුදුහාමුදුරුවෝ. දැන් අද කියන්න හදන ආගමේ කියන්න හදන ওই ටික. පුත්‍රයන්ගේ ආවේ හොරකම් කරනද හොඳයි. සත්තු මරනද හොඳයි. කාමීත්‍යාචාරය කරනද හොඳයි. මම මේ විදිහට සිල් ලගන හොඳයි. මම භාවනා කළා මම මේ විධ්‍යාන දින හොඳයි හැබැයි බලපන් මේ දෘෂ්ටිය තියාගන්න. මොකද ඊට ඉස්සෙල්ලා මේ දෘෂ්ටි 62ම විස්තර කරපු මේ බමුණන්ට විස්තර කරන හැම වෙලාවෙම ਸਰවචනසේ කියන හැම දෘෂ්ටියක්ම ඒ ඇති කරගෙන තියෙන අහේතුකෝ නෙමෙයි. ඒගොල්ලෝ යමක් දැකලා යමක් ස්පර්ශ කළා. ඒ නිසා කාටවත් මේ දෘෂ්ටිය බොරුවක්වත් හිතලුවක්වත් මනෝ විකාරයක්වත් නෙවෙයි අද්දකපු දෙයක් කතා කරන්නේ. ඒ නිසා බුදුන්ස කියනවා මේ මිනිස්සු එතෙන් දෙනකොට සීලෙක ඉඳලා කාමයේ අතහැරලා සමාධියක් ඇති කරගෙන දැන් මේ අල්ලපු ඇල්ලිල ගලවන්න බෑ. මේ උපදානේ තියෙන මේ අපි හිතනවා ප්‍රධානම දේ මේ ගීගිය අතහැරීම කියලා. කාමෙන් අයින් වෙල කියලා. ඒක නෙවෙයි කාමෙන් අද්දුවාට පස්සේ ඊගාවේ කා ඉන්නවා. ඒක ඊට වඩා හරි භයානකයි. ඊට වඩා හරිසියුම් ඒ වගේම හරිම මායාකාරී. ඒක ගැලෙවට පස්සේ ඊගාවට ඉන්න එක ඊටත් වැඩිය මායාකාරී. ඒ නිසා කී හිතෙන් ඊට තියෙන ඔය වැඩි හරියි ෂෝ කාමයක් එක්ක ඉන්නේ කියලා. මන්දර මේ කටියට දෙම හිතයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ අපෝ දෙන්න දෙයක් හම්බ කරන කාලා කවුරුත් ගහ මරාගෙන ඉන්න එකයි තියෙන්නේ. දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සැපසේ සංසාරේ කකා කකා යන්න පුළුවන්. දැන් මේ ගලවන්න ගිය තැන තමයි තේරෙන්නේ අපි හිතනවා කාමයේ ගැළවිලා තමයි අමාරුම දේ කියලා. අනේ ඒක මොන්ටිසෝරි පන්ති වගේ. ඒක ගැළවෙවට පස්සේ තමයි ඕන සීලේ ප්‍රශ්න මතුවේ. සීලේ ගැළවෙවට පස්සේ තමයි ඕන පංච නීවරණ අයින් කරන්නේ. ඊට පස්සේ තමයි දෘෂ්ටි මතුවේ. ඒ දෘෂ්ටි ගලවන්න අර ඉට්ටායකට කබල්ලා ඇරින්ගලා මුත්තා බලනවාන් කිව්වලු ඒ වගේ තමයි ඒ දිත්‍ති ගලවන්න ලේසි නෑ. ඒ නිසා උපාදාන වල යනකොට මේ දිත්‍ති උපාදාන අත්වාද උපාදාන කියන දේවල් ඒ කාමයේ ඉන්න කෙනාට අදාළත් නැහැ තේරෙන්නෙත් නැහැ අවශ්‍යත් නැහැ. කාමයේ අතහැරලා සීලෙට ගිය කෙනාටත් ඕව ගැඹුරු වැඩි ඕව අවශ්‍ය නැහැ කියාගෙන ඉන්නවා. නමුත් සමාධියකට ගියාට පස්සේ මතු වෙන්නේම කොකු 49ක් මතු වෙනවා. දිට්ටි 49ක් මතු වෙනවා. ප්‍රඥාවන්තයාට දිට්ටි 13ක් මතු වෙනවා. අන්නේරික අයින් කරනකොට උපාදානය අයින් කරන්න ගිය දවස් තමයි අපිට තේරෙන්නේ අපි හිතාන හිටියේ බරපතල ප්‍රශ්න තියෙන කාමයේ කියලා. ඇත්තටම බරපතලයි තමයි. නමුත් ඒක ගියාට පස්සේ තමයි සියුම් සියුම් උපාදාන වලට යන්නේ. ඒ නිසා සර්වචනාංශයේ මේ ආකාරයෙන් අල්ලන මේ උපාදානමයි දුක වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වුණාට අපි ස්වභාවය තමයි ඒ නම්බුනාම උපාදි කියලා අපිට හම්බ වෙන්නේ. උපාදි කියලා මේ යුනිවර්සිටි එකෙන් පාස් කරලා හම්බ වෙන්නේ. ඕක තමයි මේ උපාදාන කියන්නේ. ඒකටම නමක් බොහොම කිට්ටුවෙන් අනිකක් තමයි උපාදි ලබන්න ලබන්න ඉතිං කෑවදා. ආය මොන විදියෙන්වත් ඒකට වෙනම මට්ටමක් ඉන්නේ. ඒගොල්ලෝ මේ අනික් මිනිස්සු දිහා නාහයෙන් බලන්නේ. යුනිවර්සිටි වලට ගිහිල්ලා නැහැ. අපි එහෙමද අපි දැන් යුනිවර්සිටි ගිහිල්ලා ෆස්ට් ක්ලාස් ගත්තා සෙකන්ඩ් ක්ලාස් ගත්තා කියලා වෙනමම තැනකට ගියවසේ යල්ලන ඇල්ලිල්ල බුද්ධ කෙනෙකුට හැර. නැත්නම් සාමාන්‍ය ඩිග්‍රියක් අල්ලපිනේ ගැල්ලිල්ල PhD කෙනෙක් තියෙන්න ඕනේ. PhD මාසෙක කියයි. PhD ඇතුළේ ඩබල් ડોක්ටර්ස් ලට මිනිහා පුංචි කරලා කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ මට දැන් බුදුරජාණන්සේ ඔක්කොම අතහැරලා උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ එකක් අතහරින්න තව එකක් අල්ලලා. ඉnde ඉස්සරහට අපි යනකොට අල්ලනල්ලනදී බොහෝ දෙනාට පේන්නේ නැතුනට සියුම්ුණාට කාමපාදාන්ට වැඩි තාමත්ම වංචනිකයි. ඉතාමත්ම ෂටයි. ඉතාමත්ම මායාකාරී. ඒ නිසා උපාදානස්කන්ධය සංකිටින පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා සරුවත්‍යංශයෙන් පෙන්ලා තියෙන නිසා කෙනෙක් කොච්චර පරිසං වෙන්න ඕනද මේ වගේ දරුණු ආයුධ අපකරණ අතර ගන්නකොට ඒ තෑම ආයුධයක් ගත්ත කෙනෙක්ම කඩුවක් ගත්ත කෙනා කඩුවෙන් නැහිනව ආයුධයක් ගත්ත මිනිහා ආයුධෙන් නැහිනව ඒ නිසා අපි මෙතෙක් කල මේ එකතු කරගත්ත මේවට කියන උපදි කියලා කියන්නේ ඒ මනුෂ්‍යකර තියෙන සංසාරේ සැපගෙන දෙන භවයේ සැපගෙන දෙන වස්තු වල කියන උපදී සම්පත්තිය කියලා. භව සම්පත්තිය කියලාත් කියනවා. ඒ හැම භව සම්පත්තියක්ම උපාදානයට ඒක සියුම් වෙන්න වෙන්න උපාදාන වෙනවා ඉතාමත්ම සියුම්. ඒකට දෙන්න තියෙන උපමාව තමයි දරුණුම ආයුධයක් ගත්ත මනුෂයා මැරෙන්නේ දරුණුම ආයුධයකින්. කඩු ගත්තෝ කඩු වෙන්න ඇති වගේ. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න එපා කියන එක නෙවෙයි මේකෙදි කියන්නේ. ඒකෙදි න ආදීනව දැනගෙන මේක දෙපැත්ත කැපෙන කඩුවක් බාතර ගත්තොත් ඒක උඹටම අනතුරක් වෙනවා කියනවා. ඒක නිසා සර්වචන් වහන්සේ අර ගිරිමානන්ද වගේ සූත්‍රවල පහාන සංඥාවේදී උපාදාන වල සම්බන්ධව සඳහන් කරලා තිනවා මේ ලෝකේ උපය උපාදාන අදිඨානාභි චේතසා අදිඨානාභි නිවේසානුසයා තේ පජහන්තෝ න විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද පහාන සංඥා කියලා අපි මේ අල්ලන්න පහුරු බඳින්න එකතු කරාන්න හදන සංසාරේ එහෙම නැත්නම් පොදි බඳ ගන්න එකතු කරන සංසාරේ ගැලවීම සඳහා යනවනම් ජී ලෝකේ උපය උපාදාන උපේ කියලා කියන්නේ වෙත එළඹීම උපාදාන කියලා ගිලගිලා බදා ගැනීම අල්ල ගැනීම චේතස අදිඨාන හිතින් අදිඨාන කරනවා මම මේ අල්ලගත්තේ මම දිගටම තියාගන්න ඕනේ කියලා. අභිනිවේෂය කියලා කියන්නේ ඒකට බැස ගන්නවා, ගෙවදිනවා. අනුසය කියලා ඒක ලැග ගන්නවා. ඊසාචේ උපය උපාදානා චේතස අදිඨානා අභිනිවේෂානුසය තේ පජහන්තෝ මේවා අල්ලගන්න අපි කොච්චර ජීවිත පරිත්‍යාගයෙන් රටවල් අතහැරලා දාලා ගම් අතහැරලා දාලා ගෙවල් දොරවල් විකුණගෙන ගිහිල්ලා හම්බ කරාට ඒදී අල්ලගන්න අමාරුයි වගේ පේනවයි කියන එක මේ පිළිසෙට මම කියන්න බණ කියන්න ඕනේ නැහැ. මොකද කවදා හරි තේරෙන්නේ මේක ගලවන්න ගිය දවසක මේක ගලවන්න කොච්චර අමාරුද කියලා. අපි යම් තරම් දැඩිසේ
හොඳින් හෝ නරකින් ඒක අල්ලනවද ඊට වඩා සූක්ෂම ක්‍රම වලින් ඒකට අපි අහුවෙලා තියෙනවා. ඒක දැනගත්තොත් ඒක නා දන්නවා මේ ආයුධයක් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කිරීමේදී මේ වඩුවෙක් ආයුධයක් පාවිච්චි කරනට වගේ ඒක හුදු ආයුධයක් විතරයි නැතු ඒක අල්ලගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අහුවෙන අහුවෙයි. ඉතින් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරත් දවසේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ අපි මේ අපි හිතනවා අපි සංසාරට බැඳිලා තියෙන බැඳිලි නම් කරන්න පුළුවන් කියලා. නමුත් හුඟක්ම බැඳිලා තියෙන අපිට හිතා ගන්නවත් බැරි තරම් ඉතාම සූක්ෂම ඔය ලනු වලින් විරංග වලින් බැඳෙන බැඳිල්ලක් නෙවෙයි මෙන්න මේ උපාදාන උපේ උපාදානත උපදීන් වලට භව සම්පත්‍ය වලට ඇලි බැඳි ගන්න ගතිය. ඒ වා දිවා රාත්‍රී වද දෙනවා බැඳගෙන වද දෙනවා. නමුත් ඒ අර නිකං උපමාවකට කියනවා මේ පත් වෙච්ච පාන්තිරයක් ගෝනු සුකර දුන්නොත් ඌවේක ඩග්ගාල අල්ල ගන්නවා. ඒ පත් වෙන පාන්තිරේ ඌට හිතෙන්නේ සතෙක් කියලා වගේ. ඒක පිච්චිලා ගිහිල්ලා අඬුව පිච්චුණත් අතාරින්නේ වලදල් පංගඩේ පත්වෙන එකක් දුන්නොත් ඒ අල්ලගෙන ඉන්නවලු මේ සතෙක් ඉන්නේ කියලා ඒක ආණ්ඩුව පිච්චිලා ගියත් අතාරින්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේම තමයි පළඟටියේ ගින්නට පයින්නකොට ඌ රවුම් කැරකිලා කැරකිලා ගිහිල්ලා ගින්නට එක සැරයක් ගිය ගමන් එක්ක තට්ටක් පිච්චෙනවා එක්ක කකුලක් පිච්චෙනවා. ඒ කරගඳ ගහද්දි ඉතුරු තට තුනෙන් කරන්නේ ආයෙත් අර ගින්නටම පයින්නේ. ඊට වැඩිය ළඟ ළඟ චක්‍රවල කරකැවෙනවා. කැරකිලා 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 ගින්නට වැටලා මැරලා යනවා. ඒ ගින්දර වෙන්නේ රත්තරම් වගේ ලුට. එයා අපිටත් ඒ වගේ තමයි යම් කිසි දෙයකට ඒ වගේ දැඩි ආසාවක් ඇති වුණාට පස්සේ අංගපසංග පිච්චිලා ගියත් මොනවා වුණත් අපි ඒක අල්ලා ගන්නවා පුදුමාකාර ඇල්ලිල්ලක්. ඉතින්ගේ තීරුම් කරගන්න පුළුවන් දේ තමයි කාමි. මොකද මෙලෝ වශයෙන්ම අදීනම පේනවා. ඒ නිසා කාමෝපාදානයෙන් පටන් අරගන්න. කාමෝපාදානය පිළිබඳව මේ බුදු පඬිස්සංශ කියන්නේ ගියාම ඒක නිදර්ශනයක් වෙනවා. මම මේක ඉස්සලා කීපතාවක් කියලා තියෙනවා. නමුත් මතක් කිරීම සඳහා කියන්නේ බැරි වෙලා හරි මෝඩි අරලා තිබ්බ පැණිහැලියක් නැත්තම් මේ පැණි කුප්පියක් තිබ්බොත් ඒක බොණ්ඩ එන ඒක කණ්ඩ එන කූඹිරැල. රහු බැඳගෙන ඉන්නේ. එක විනාඩියයි තියන්න ඕනේ උණ්ඩ කොහෙන් හරි පණිවිඩ යනවා. තුගේට ඇවිල්ලා උණ්ඩ තේරෙනවලු මෙච්චර මේ පැණි තුගයක් අම්මා මුත්ත කාලෙවත් හම්බෙලා නැහැ අපිට. ඒක නිසා පුදුමාකාර ආශාවකින් පැණි ඇලියට ඇඹලයා වගේ බොන්න පටන් ගන්නවා. හැබැයි මතක නැති වෙනවා පස්ස උඩ පැත්තේ ඔළුව පල්ලෙහා පැත්තේ කියන එක. බොනකොට සාමාන්‍යයෙන් පැණි ඇලිය බොනකොට ඌට ඉඳ තියෙන්නේ ওই ඉරියව්ව තමයි. කාමරේ ගියාමත් එහෙමයි. කාමරේ ගියාමත් ඒක මතක නැති වෙනවා. ඔය මේ යුද්ධෙටයි කාමරේටයි anything goes නේ ඕන දෙයක් කොට්ටුයිනේ. ඒ සෙල්ලමෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ බොන්න පටන් අර ගන්න පටන් ගන්න උට තේරෙන්නේ නැහැ. ඊ බොන හැම උගුරක් පාසාම උගේ බර වැඩි වෙලා ඌ අර පැණියට තල්ලු කරනවා. ඉතින් තල්ලු කරන්නේ වාදේ පැණි වලටනේ. නරකකට. ඉතින් ඌට පේන්නේ අර මුල් මුල් හරියදී පුදුමාකාර අනේ දෙන දෙයෝ ගෙට දාගෙන දෙනවා වගේ පැණි ඇලියට වැක්කනවත හොම්බකට ගියාට පස්සේ අතුලට ඌට ඒ තිසන ටිකක් බීලා යනෝනේ අඬු අයෙන් කොහොම කරා රිවර්ස් ගියර් එකට දාන්න පුළුවන් මේ කිය. ඔහම යනකොට පළවෙනි අඬු දෙකත් යනවා. එතකොට හතරයි. ඒතියෙද්දිත් බැරිලු මේ පැණියේ ආධිනවේ තේරුම් ගන්න. එයාට පහු වෙනකොට තමයි තේන්නේ පැණිය ලාටුවක් කියලා. අර මේ මොනවද කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ තියෙන මේ පැණිය ලාටුවක් බව තේනකොට ඔහොම්බත් ගිහිල්ලා පළවෙනි කකුල් දෙකත් ගිහිල්ලා තවත් කකුලක් ගිහිල්ලා එතකොට වෙන කරන්න දෙයක් නැහැ. දඟලන පැණියම පාෂයක් මාර පාෂයක් බඩටපත් වෙනවා. ඉතින් ඒකෙක් ගිහිල්ලා එහෙම පැණි ඇලියේ ගිලි ගන්න වෙලා වෙනකොට ඒ පැණි මුට්ටියේ දාස් ගණන් කූඹි අර මේ තත්තරපත් වෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා බුරුම් ස්වාමීන් වහන්සේ කියනවා මේ විදිහට පැණි ඇලියක වැටිලා දඟල ගන්න බැරි මොනවාක්වත් කරගන්න බැරි එක පැණි එක කූඹියක් ගොඩ ගන්න සත්පුරුෂයෙක් අත දැම්මොත් 10ක් 15ක් මැරෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක්වත් අත දාන්නේ නැහැ. ඒ තත්ත්වෙට ගියාට පස්සේ සත්පුරුෂයෙක් දන්නවා මේක දැන් ගොඩ ගන්න ගියොත් ත්‍රිබුණට ඇදී අවුලක් වෙන නිසා කරවෙ බන්නේ නිකන් ඉන්න මොනව කරන්නේ. ඒ නිසා ඉතින් ගියාට පස්සේ බුදුන් දැක්කට ධර්මයේ දැක්කට සංඝයා දැක්කට කවදාකවත් බුදුසසුනේ වගකීමක් ගන්න ඒ තරමටම පිරිහිලා ඒ තරමටම කෙලසිලා අර මී පැනීම පාශයක් වාටපත් වෙන උට තේරෙන්නේ නැහැ මෙච්චරක් පීපව නතර කරන්න ඕනේ කියලා. නමුත් මේ විදිහට බැලනකොට අත්වාද උපාදාන එහෙම නැත්නම් ditthu උපාදාන උටුඩි තාමත්ම භයානකයි හරිම ඇබ්බැහියකට ලක් වෙනවා අර කාම උපාදාන වගේ පිටගෙනකොට පේන්නේ නැහැ. ඒකමයි භයානක. ඒකමයි භයානක. ඒ විතරක් නෙමෙයි කාම උපාදානයේ තියෙනකන් ditthu උපාදාන පේන්නේ නැති නිසා ඒ කෙනාට කවදාකවත් ඒකේ හේතු ප්‍රත්‍යක් පේන්නේ නැහැ. ඒක ගැන දැනගන්න ඕනේ දැනගත්තොත් මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හැකි සංඥාවක් කවදාකවත් එන්නේ නැහැ කාම උපාදානයේ ගොදු රණ ඝන බහල තාක්කයි. ඒ නිසා බුද්ධ ඥානසේ කරුණාවේ මෛත්‍රියෙන් කියනවා උඹට මම හොඳ ලස්සන බඩුවක් පෙන්වන්නම් ඔන්න ඔය කාමේ පොඩ්ඩක් අතාරින්න පුළුවන් කියලා. ඉතින් හොඳ සෙල්ලමක් මම පෙන්වන උඹට. ඉතින් උඹ දෙනෙක් කියනවා බුදුහාමුදුරුවෝ අපිට බෑ කාමේ අතාරින්න අපි කාමේම ඉන්නවා හොඳයි. බබාලා ඒ සෙල්ලමේ ඉන්න බුදුහාමුදුරුවෝ කතාවක් නැහැ. යම් කෙනෙක් කියන හොඳයි. ඔබ වහන්සේ විශ්වාස කරලා අපි කාමයේ මෙහෙට මෙහෙට අඩු කරා. ඊට පස්සේ පුතේ කියන ඔන්න බලපන්. ඔතෙන් ගියාට පස්සේ උඹට ඉදිරියට යන සීලයක් ගන්න වෙනවා. උන්න සීලය කරන්න ගියාම කොච්චර පටල ගන්නවද? සීලය සම්බන්ධ කරගෙන කී දෙනෙක් මනිනවද? අසත්පුරුෂ වෙනවද? ඒ නිසා මේ සීලය තියාගනින්. හැබැයි සීලේ කටුබෙදයක් පාඩපත් කරගන්න එපා. කුරුසයක් පාඩපත් කරගන්න එපා. සීලය තියාගන්නේ සමාධියට විනිවිද කියනවා හිතේ විපිලිස බව නැති කිරීමට උපකරණයක් විදියට. කුසල මේ අවිපරිසාරatthාය ආනන්ද කුසලානි සීලානි. සීලයේ කුසලතාවය කියන්නේ ආනන්ද හිතේ විපිලිසර ගති නැහැ. හිතේ අන්ධවන්ද ගති නැහැ. අන්ධමන්ද ගති දෙයක් එනවනම් ඒක සීලබ්බතයක් කියලා මතක තියාගන්න. තමන්ගේ යම් කාරණාවක් නිසා හිත අන්ධබන්ද වෙනවා නම් විපිලිසර වෙනවා නම් ඒක සීලයක් නිසා වෙන්න බෑ කවදාකවත් සීලබ්බත පරාමාශයක් නිසා වෙලා තියෙනවා. වහාම දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ඒක සුද්ධ කරගන්න. සීලේ කවදාකවත් හිත අවුල් කිරීම පිණිස ඉන්නේ නැහැ. හිත අවුල් නොකිරීම පිණිස හිටින්නේ. ඒ නිසා හිත අවුල් නොකිරීම පිණිස කියලා හිත අවුල් නොකිරීමේ සමාධිය වඩනකොට තමයි ditthu උපාදාන ප්‍රධාන වශයෙන් හිසෝසවන්. නමුත් මේ මනස මාන්නකාර වුණොත් මට දැන් සමාධියේ තියෙනවා මං අනික් අයට වැඩිය උසස් කියලා කවදාකවත් මේ ditthu upādāna දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තීරුම් ගන්න ඕනේ අර සී කාම උපාදාන සීලබ්බත උපාදාන අයින් කරේ ඊට වඩා ඊටාම සියුම්ම තියෙන මේ ditthu upādāna අල්ලන්නයි. අන්නේ ditthu upādāna අල්ලගත්තට පස්සේ කාම උපාදානයක් අයින් කිරීම සඳහා ගීගෙන් අතහැරියට ditthu upādāna අතහරින්න බෑ ගීගෙන් අතහැරිය. ඒක නිසා කියනවා කය පැවිදි කරන්න පුළුවන් වුණාට හිත පැවිදි කරන්න බෑ. කොච්චර කය පැවිදි කරත් හොඳ ගුරුවරයෙක් ගාව හොඳ විවේක තැනකට ගියත් අර දෘෂ්ටි ටික තේරෙන්නේ නැහැ එහෙම්ම තියෙනවා. ඒ බුද්ධිලක ඉස්මතු කරගන්න ඕන. ඉස්මතු කරගත්තට පස්සේ තමයි ditthi upādāna වල ඉස්සරහින් ගන්න. මොකද ditthi upādāna සෝවන් මාර්ගෙම කඩන්න පුළුවන්. දරුණුයි තමයි පළවෙනි මාර්ග ඥානෙම කඩන්න පුළුවන් තරම එක. නමුත් ඒ සඳහා කරන්න තියෙන ditthu upādāna ගැන කතා කරනකොට ඉදමේව සච්චම් මොගමඤ්ඤං කියන මන්ත්‍රේ කටපාඩම් කරන්න කියනවා. කාට හරි කියනවා නම් කවුරු හරි කියනවා නම් මෙයමයි සත්‍යය. මින් එපිට ඔක්කොම බොරු කියලා ඒ තද්ද බල දෘෂ්ටි. යමේ කියනවා නම් මෙයයි හරි මින් එපිට සියල්ල බොරුයි කියලා ඒක තද්ද බල දෘෂ්ටිය. ඉතින් මේක සුද්ධ කළා මට ඒ දවස්වල ධම්මික හාමුදුරුවෝ කියලා දුන්නා හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් බුදුහාරුපෙන සම්මාදිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටියක් නැතිකම. මොන්නම දෘෂ්ටියක් වුණත් කොක්ක. ඒ මොන කොක්ක තිබ්බත් ඇවිලෙනවා ඇමිනෙනවා. මේ කොක්ක දිගහැර ගත්තා නම් වෙන කාටවත් ඇමිනෙන්නත් බෑ ඇවිලෙන්නත් බෑ. ඒ නිසා අපේ දෘෂ්ටිය වෙන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව. මම ඒකට දෙනවා මං හිතන්නේ සමහරවිට වැරදිද කියන්න මං දන්නෙත් නෑ. මම ඒකට අර මේ මහා කප්පින සූත්‍රයෙන් තමයි මේ උපමාව ගත්තේ. යම් කිසි කෙනෙක් Taman ඉදිරියට ඇවිල්ලා මේ ආත්මවාදයෙන් කතා කරනවා නම් අනාත්මවාදයෙන් පහර ගහලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් ඇවිල්ලා අනාත්මවාදයෙන් පහර ගහනවා නම් ආත්මවාදයෙන් පහර ගහනවා. ගහලා ඔය දෙන්නත් එක්කම අත බැඳගෙන ඉන්න එපා. උඹ ගැලවිලා ඵලයක්.
එයිසම් ඔබ ආත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා අනාත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා ආත්මවාදී කවොත් අනාත්මවාදීන් ගහපන් අනාත්මවාදීන් කවොත් ආත්මවාදීන් ගහපන් උඹ බැලිල ඵලයන් නමුත් බලන්න අපි බුද්ධ ආගමත් අනාත්මවාදයක් කරගෙන මොනතරම් ප්‍රශ්න ඇති කරගෙන තියනවද කියලා බුදුන්සේකදී කියනවා අපි ආත්මවාදයක් කියලා ගත්තොත් මේක ප්‍රසාසයේ ගෙවිලා ගෙවිලා යන තැන ආශාසයේ ගෙවිලා යන තැන ක්ෂය වෙන තැනට වැය වෙන තැනට නිරෝධ වෙන තැනට කොහොමද ආත්මවාදය කිට්ටු කරන්න පුළුවන් ආත්මවාදයක් කියන්නේ පවතින්නේ බෑ මේ දැන් දැක දැන දැන ගෙවෙනවනේ අනාත්මවාදයක් අරගත්තොත් කොහොමද ආශාසයේ පටන් ගන්න බු විස්තර කරන්නේ කොහොමද ප්‍රසාසයේ පටන් ගන්න විස්තර නැත්නම් ඒක කට ගන්නවනේ ඒකල කියන උඹට උද්‍යප්පේ ඥානේ දැක්කනම් උඹට කවදාකවත් ආත්මවාදයක් ගන්නත් බෑ අනාත්මවාදයක් ගන්නත් උඹ මැදටයි පිකේක් දනෝසේ තිස්කණන් වල ලංකාවේ තද්ද බල මේ පුවත්පත් වල ප්‍රශ්නයක් මතු කරලා තියලා තිනවා අනාත්මවාදීද කියලා බුදුරජාණන්සේ ගත්තේ මේ හැම එකක්ම ඇති වෙච්ච ප්‍රශ්නෙකට උත්තර දෙන්න මිස කවදාකවත් ඒ දැඩි මතයක් අරගෙන ආත්මවාදී හෝ අනාත්මවාදී වෙන්න නෙවෙයි ඉතින් ඒක මම අර ඉස්ලාම් දවසෙත් මතක් කරනකොට කිව්වේ ඒකයි ඒ පටිච්චසමුප්පාද වගේ ධර්මයක් නැත්තම් ධර්ම නියාමතාවයක් ධර්මත්‍ථිතියක් වගේ දෙයකට යනකොට අපිට ඒ වගේ අපි දෙකට බෙදෙන අරකයි මේකයි කියලා ද්වේතාවයකට පත්වෙන හැම දෙයකම තියෙන ආධිනව දැනගන්න ඕනේ. ද්වේතාවය දැනගන්නත් ඕනේ දැනගෙන ඒ ද්වේතාවය හරහා ඊට සාපේක්ෂ වීට මැද තියෙන මැදභාවත තෝරාගෙන නොගැටි නොඇවිලි එමේට ඉදිරියට තල්ලු වෙන ගතිය තමයි එතන එතන උපයන්න ඕනේ. ඒ නිසා මොනම වාදයක් හරි අල්ලගෙන හිටියොත් මම මේ ආත්මවාදී හෝ අනාත්මවාදී නැත්නම් සස්වතවාදී නැත්නම් උච්ඡේදවාදී කියලා එකකින්වත් බෑ එක තැන කරකවනවා. ඒක තමයි උපාදාන කරනවා කියන්නේ. උපාදානය කෙරුවොත් ඒ උපාදාන කරන භවයටම පත් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මාළු අල්ලන මිනිහා මාළුකාරයෙක් වෙනවා. ඌ මාළු ඇල්ලුවාට අන්තිට ඌගේ නමෙන් මාළුවන්ට අහුවෙලා ඌ මාළුකාරයා. හැම වෙලාවෙම කරාගන්න තියෙනවා. ඉතින් ඉච්චරයි. තමන් අල්ලන්නේ මොකද්ද ඒකට අහුවෙන්නේ. ඔගේ අත්වාදී ඇල්ලුවා නම් ඒ ගඳ ගන්න පටන් ගන්නවා. අනාත්මවාදී ඇල්ලුවා නම් ඒ ගඳ ගන්නවා. ওই ගඳ දෙකම තේරුම් ගන්න මැදමාවත යන්න නම් යේ ලෝකේ උපේ උපාදාන චේතස අධිඨාන අබිනිවේෂානෝසයා තේ පජහන්තෝ විරමතින උපාදයන්තෝ උඹ ලං වෙලා අල්ල බදාගෙන අදිෂ්ඨාන කරන එකට රිංගගෙන එක ලැබගත්තොත් එතන කොක්ක තමයි ඊට පස්සේ ජාතිය තමයි භවය තමයි හම් වෙන්නේ නිසා මොනම මතයකට හෝ මොනම රුචියකට හෝ මොනම දෙයකට හෝ අපි කිට්ට වෙනකොට ඒක අල්ල ගන්නකොට ඒක මේක මට වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවනකොට ඒකට බැස ගන්නකොට ඒක ලැග ගන්නකොට තේරුම් ගන්න ඕනේ බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ වෙන්නේ. ඒ නිසා බුදින තැනේ හැටියට ලැගුම් පොළේ හැටියට නැගිටිල්ල සිද්ධ වෙනවා. නමුත් නොලැක ඉන්නත් බැරි නිසා හැම වෙලාවෙදීම එකින් එකට මාරු වෙන නැත්නම් පටිච්ච සමුප්පන්න වෙන ඉදප්පච්චේතාවයකට යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා සාමාන්‍ය ලෝකයට වෙන්නේ චපල පුද්ගලෙක් විදියට. කිසිම හැඩයක් පෙන්වන්නේ නැති කිසිම රුචිආරසකමක් පෙන්වන්නේ නැති මොන දෙයකටත් අහු වෙන්නේ නැති ආන්දගේ ප්‍රතිපත්තියේ දෙන එක වගේ ඒකට යනකොට එහෙම් පයින්නවා මේකට යනකොට මෙහෙම් පයින්නවා. හැබැයි ඒ යන මනුස්සයා දන්නවා මේ යන්න දන්නේ නොගැටෙන මාර්ගයේ මැදමාවත දිගේ. ලෝකෙට පේන්න තියෙන්නේ නෝන්ජලෙක් විදියට. චපල කෙනෙක් විදියට. ප්‍රතිපත්තියක් නැති කෙනෙක් විදියට තමයි පේන්න තියෙන්නේ. අහු වුණා නම් අහවල් ප්‍රතිපත්තිය කියලා කාට හරි නමක් දෙන්න පුළුවන් වුණා නම් ඒකට ගැළපෙන තරම් හැසිරුණා නම් ඒකම උපාදාන වෙලා තියෙනවා. ඒ නිසා හරියට සර්පයෙක් හැදෙන්න ඌ හැව ගලවලා අරිනවා වගේ හැව ගැලෙවෙ නැතුව හැදෙන්නේ නැහැ. එන්නේ හැව ගලවනවා. එහෙම නැත්නම් පුංචි පිටරයක් පුපුරලා දලබුවක් එළියට එනවා. ඒ දලබුව කාලා ඊට පස්සේ කෝෂගත වෙනවා සිසුවෙක් විදියට. ඊට පස්සේ කෝෂේ පලාගෙන සමනලෙක් විදියට එළියට එනවා. අපි ඒකට රූපාන්තරණය කියලා කියනවා. ඒ රූපාන්තරණය සිද්ධිය උනේ නැත්නම් ලිංගික පරිණතියක් සහිත සමනලෙකුට එන්න බෑ. පිටරෙන් පටන් අරගත්තා. ඊට පස්සේ දලබියක් බාටපත් වුණා. ඊට පස්සේ සිසුවෙක් බාටපත් වුණා. කෝෂගත වුණා. මින් මේ විදිහට එකින් එකට යාදෙන
රිලේ රේස් එකක් වගේ. බැට් එක එකින් එකට මාරුවීමමයි මේ භවනා ජීවිතයේ තියෙන ප්‍රගමණය කියන්නේ. එක තැනක කොතනක හරි ටැග් ගැහුණා නම්, එක තැනක කොතනක හරි ලැගගත්තා නම්, ඒ කියන්නේ අපි මොකද්ද අල්ලලා තියෙනව, අල්ලපු දෙයට අපි අහුවෙලා තියෙනවා. ඒ නිසා උපාදානයේ ඉස්සරහින් තියෙන තණ්හාව, උපාදානයේ පස්සේ තියෙන භවය, ඒ නිසා අපි උපාදානයේ තියෙන මේ අල්ල බදා ගන්න ගතිය හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි ඉනිමගක නගිනකොට යට තියෙන කකුල උස්සන්න උඩ තියෙන ලී අල්ලන්න ඕනේ. උඩ තියෙන ලී අල්ලන්න නැතුව යට තියෙන කකුල උස්සන්න බෑ. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාව ඇතින් ඊට උඩින් තියෙන ගල්ලන්න. ඒ නිසා උපාදානයක් අනිවාර්යයි, උපාදානයක් නැති කරන්න. මම දන්නේ මේක කියනකොට තේරෙනවද කියලා. මොන හරි ඇල්ලුවේ නැත්තම් මොන හරි අතාරින්න බෑ. හැබැයි එකක් මතක තියාගන්න, අල්ලන්නේ තිබුණට වැඩිය සූක්ෂම දෙයක් කියලා. ගොරෝසු දෙයක් අතහැරීම සඳහා සූක්ෂම දෙයක් අල්ලනවා. ඊට පස්සේ ඒකේ ගොරෝසුකමට වැඩිය ඊට වැඩිය සූක්ෂම දෙයක් අල්ලනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිත කතාවෙන් කියන්නේ උඹ හොඳ නරක දෙක ගත්තාම හොඳ අල්ලපන් නරක අතහැර. ඉතින් හොඳේ ඉන්නකොට පේනවා වඩා හොඳ එකක්. එතකොට වඩා හොඳ එක අල්ලපන් හොඳ අතහැරපන්. ඉතින් යම් චිත්තක්ෂණයක ඒ සූර පුරුෂයා හොඳ දේ අතාරිනකොට ලෝකයා දොස් කියන්න පටන් ගන්නවා. මී යක්ෂයාට උලමොල වෙලාද මන් දන්නේ මේ හොඳ දේ අතාරින්නේ මොකද්ද මිච්චනමාරු උහාගත්ත හොඳ දේ කියලා. ඉතින් මේ මිනිස්සයා දන්නවා යා ඊට වැඩිය හොඳ දෙයක් අල්ලන්න මේ හොඳ දේ අතාරින්නේ කියලා. හොඳ නරක තේරෙන්නේ නැති මිනිස්සයාට පේන්නේ වයර් මාරු වෙලයි කියලා, ඔලුව ක්‍රේල් වෙලයි කියලා කියන වෙලාව. ඒ නිසා කාටවත් උත්තර බඳගෙන යන්න බෑ. උපාදානෙ නැති කරන්න බෑ උපාදානෙ නැතුව. කට්ට කයින් කරන්න බෑ කට්ටක් ඕනේ. නමුත් මතක තියාගන්න අයින් කරන්න ගන්න කට්ට තිබුණු කට්ටෙදී සියුම් එකක් කරන්න ඕනේ. ඒකත් තිබුණාට පස්සේ විසි කරන්න ඕනේ. එනි මේකේ දේ දන්නවනම් මේ උපාදානයේ භයානකයි ගැඹුරුයි. නමුත් ඉච්ඡර සෙල්ලක්කාර ජීවිතයක් මේ යෝගාවචර ජීවිතයක් වගේ සෙල්ලක්කාර ජීවිතයක් ඇත්තෙම නෑ. හැම වෙලාවෙම හැමදේම අපි පාවිච්චි කරන්නේ තිබුණු තැනින් වඩා හොඳ තැනකට යන්න. සියුම් දින් අතිසූක්‍යම තැනට යන්නේ. ඒ නිසා පටන් ගන්නකොට අපි ආනාපානෙ ගන්නෙ වෙන මොනවකටත් නෙවෙයි. රූප බැලීම අතාරින්නේ. සද්ද හැම අතාරින්නේ. ගන්ධ බැලීම අතාරින්නේ. රස බැලීම අතාරින්නේ. කයෙන් එන අනිකු සංනිවේදන අතාරින්න අපි ආනාපානෙ අල්ලනවා. අල්ලගෙන ඉගෙන ගත්ත දෙයයන්ට වගේ බුදුන්ට වගේ සරණ හොඳට ආනාපානෙ මුල මැද අග ස්වභාවික ලක්ෂණ ඔක්කොම බලමින් හොඳට ඇසුරු කරන්න කියලා. ඒකෝට අරව අතහැරීම සාතික වෙනවා. ඊට පස්සේ සියුම් ආනාපානෙ නොට ගොරෝසු ආනාපානෙ අතාරින්න. ඊටවසේ අති සූක්ෂම ආනපානේනකොට සූක්ෂමත ආනපානේ අතරින් අන්තිම මොනවා කරන්න දැන දැනනකොට සූක්ෂමත ආනපානේ තැහැරපුවාම උපාදානයේම පිහිට කරගෙන ඉතින් ඒ නිසා සාධාරණීකරණය කරන්න පුළුවන්. ආනපානේ ගිය ගමන් ආනපානේ අලමුල ගිය විස්තර අංග ප්‍රත්‍යංග මුලමෙදාග ස්වභාව ලක්ෂණ බලන්නේ මොකටද? අර රූප ශබ්ද ගන්ධ ආදී අනිකුත් ගොරෝසු දේවල් අතහරින්න මිස සියුම් විඥානපනේ ආය මුලමෙදාග බලන්න යන්න ඕනේ. මේ ඉදන් නිසා ඉදන් පජහත. මේ නිසා මේක අතහැරපන්. මේක නිසා මේක අතහැරපන්. ඔය එකක්වත් අල්ලන්නේ නැහැ. එතකොට ආනපානෙ ගන්න අනිත්‍යවල අතහින්න වශයෙන් ආනපානේ සියුම් වෙනකොට ගුරුසු ආනපානේ අතහින්න. අති සූක්ෂම ආනපානේ නෝඩ සූක්ෂම ආනපානේ අතහින්න. මොනක්වත් නැත්නම් නෝඩ ආනපානෙත් අතහින්න. මේ මහා පාහර වැඩනේ. මහා චපල වැඩක් කරන්නේ. මහා කිසි සීන ගුණයක් නැති ගුණමකු වැඩක් කරන්නේ. ඉතින් මේ උපාදානයේ හරහා මේ වගේ ලස්සන පෙතක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඇල්ලීම අත්‍යවශ්‍යයි. ඇල්ලීම කතරේ. උපාදානයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා යෝගාචර හරියටම දැනගෙන ඉන්න ඕනේ මම දැන් මොකද්ද අල්ලලා ඉන්නේ කියලා. ඒ දේ සපේලා ගුරුවරයාට කියන්න බැරි නම් පොට්ට chance එකක් තියෙනවා. පොට්ට chance එක නෙවෙයි මම මේක අල්ලලා තියෙනවා. දැන් අල්ලලා තියෙන්නේ මොකටද? අර කතාරින්න. දැන් මේක මොකද වෙන්නේ? ඊගා වෙනකොට මේකත් අතාරින්න. දැන් අල්ලුවේ මේකයි අතහැරියේ මේකයි කියලා ගංගේ යමුදේ දැම්මත් ගණන් කියන්න පුළුවන් නේද? ඒ නිසා භාවනා කරන එකනට තමන් යන පෙතේ හොඳ ලස්සන සියුම් භාවයෙන් ගුරුසු භාවයෙන් සියුම් භාවයට සියුම් භාවයෙන් අති සූක්ෂම භාවයට යනවනම් ආනාපානෙ උනත් එකයි පිම්බි වැකිලි උනත් එකයි වම දකුණු උනත් එකයි මොන්න අරමුණු උනත් එකයි. දැන් වෙලා තියෙන මේ ආනාපාන කරන කට්ටිය බිම්බි මැකිලිම කට්ටියත් එක්ක රණ්ඩු කරනවා. අපේ ගුරුවරයා සෝ කොයි කොල්ල ගුරුවරයා හොඳයි. මොකද අපි ආනාපාන කරන්නේ.
ඔයගල් හොඳයි. ඒ ඕකට බින්බි වැකිලිම කරන්නේ. ඕක කාලවරින්කෝ. මේ තමයි සීලබ්බත පරාමාසය. ඒ නිසා යෝගාවචරය මතක තියාගෙන ඉන්න වැලයන් හැටියට මැස ගහනද, මැස ගහගෙන ගොරෝසු තනිය පැටගෙන සිවුන් තැන්න යනවනම් මේ උපාදාන කියන වචනේට ලස්සන මේ මිහිරි අර්ථකතනයක් එන්න පුළුවන්. ඒ නිසා උපාදාන කියන්නේ ආත්මසිම සාකල්යෙම නරක තුච්ච පාහර එකක් නෙවෙයි. උපාදානේ පාවිච්චි කරන්න ඕන උපාදානේ නැති කරා. සියුම් දෙ නැති කරන්නේ ඒ නිසා අපි මේ වෙනකොට දැහැන කොටසක් අතහැරලා තියෙනවා. හැබැයි අපි දැන් අල්ලලා තියෙන මෙතනයි කියලා දන්නවනම් පැහැදිලිවම කමට අනුසුද්ධ කරනකොට මනක් අහන දැනගත හැකි මීට වැඩි සියුම් දෙයක් එනකොට මේක අතහැරිනවා. ඒක තමයි ප්‍රගතිය කියලා කියන්නේ. එහෙම නැත්නම් අයියෝ මෙච්චර ආසයෙන් උපයාගත්ත දේ අතහැරුණා නේද කියලා ඉසාද වැඳගෙන අඬන එක නෙවෙයි. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකුට මිස උපාදාන පිළිබඳ මේ අර්ථකතනේ PhD එකක් කරන කෙනෙකුට එහෙම කියන්න ගියොත් එහෙම මේ පශ්චාත් උපාධි ආයතනයක ඉන්න ගහලා එළවයි. ඒකේ අල්ලන්නේ මොකಾದ වැල්ලුව වගේ අතාරින්නේ. ඒ නිසා මේක ධර්ම කොටාසේ හරියට තේරුම් ගන්න ඒකට මේ ප්‍රයෝජනේ සලකලා ගන්නවයි කියලා කියන්නේ. මෙතෙක් අපි කරලා තියෙන සියලු අත්වැරදි අපි අතිමිච්ච සියලු අත්වැරදි අපිට උදව්පකාර වෙනවා. ඒ වගේම භාවනා ජීවිතයේදී හම්බෙන වඩා හොඳ අවස්ථාවල් හැම එකක්ම අත නැර වෙන ඒකට දාන තියෙන වචනේ අවස්ථාවාදී කියලා. අවස්ථාවාදීව එනේන සියුම් දේ අල්ලගෙන කටයුතු කරන්න දෙවෙන්නේ අපිට උදව් කරන්න බෑ. උදව් කරනවා මේ ධර්මය. මොකද අවස්ථාවට මේ දේ මෙහෙමයි කරන්න ඕනේ කියලා කියන ඥානය අවස්ථානෝචිත ප්‍රඥාව කායිමත් අපේක්ෂා කරන්න එපා. ඒක තව තවත් දියුණු තියුණු වීම සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පෙතුමිනේ ධර්ම දේශනාවේ නිමා මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.